ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පරිසරය පාඩම සමග එක්වෙමු.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මම අද ඌව ගුරු ගෙදරින් පුංචි ඔයාලව මුණ ගැහෙන්නාවේ ගණිතය පාඩමක් අරගෙන. ශිෂ්‍යත්ව විභාගෙත් ළඟ ළඟම එන නිසා අපේ පොඩ්ඩෝ නොයවසිල්ලෙන් නැත්තේ මේ විභාගය ලියලා ඉවර කරන්න නේද? ඉතින් විවිධ අභියෝගත් එක්ක ටිකෙන් ටික අපේ විභාගයේ තියෙන කාල සීමාවට ඈතට ගියා. ඒ වුණාට ඉතින් පුංචි දුල පුතාලට හොඳ අවස්ථාවක් ලැබුණා. ඔබේ දැනුම, ඔබට වතපසුණු දේවල් නැවත අලුත් කරගන්න මේ නිසා පුංචි ඔබට අවකාශ ලැබුණා. ඉතින් මේ ලැබිච්ච ඉඩකඩ අතරේ තාමත් ගණිතය පාඩමේදී මනිතන් අපිට විසඳන්න ලැබෙන ගණිත ගැටලු වලදී අපිට තාමත් පැටලෙන තැන් තියෙන්න පුළුවන්. කොච්චර පිළිතුරු ලියලා තිබුණත් පුංචි පුංචි අතපසු වීම අමතක වීම සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහ තැන් ටිකක් හොයාගෙන ඒ තැන් වල තියෙන ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලා, ආයෙත් මේ දේවල් හොඳින් මතකයේ තහවුරු කරගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම අද පාඩමේදී සූදානම් වෙන්නේ. එහෙමනම් තොලපතාල දැනටමත් දන්නවා අපිට මේ දක්වා අපි ලියපු පෙරහුරු පේපර් වලදී, මේ දක්වා ඇවිත් තිබුණු ශිෂ්‍යත්ව විභාග පේපර් වලදී අපිට මේ ගණිතය ගැටලු 15ක් 16ක් වගේ විසඳන්න ලැබුණා නේද? එතකොට ලකුණු 30ක් 32ක් වගේ ප්‍රමාණයක් අපිට ඒකෙන් 100ෙන් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මොන ආකාරයට ප්‍රශ්න පත්‍රයේ රටාව වෙනස් වුණත් ගණිතය කියන කොට සයින් වෙන්නේ නැහනේ. අපේ ගණිතය කියන විෂයට අදාළ නිපුණතා මේකෙන් අනිවාර්යෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් ඒ නිසාම ගණිතයේ විෂය, ගණිත ගැටලු සම්බන්ධව අපිට තවත් හොඳින් මතක තබා ගත යුතු දේවල් කීපයක් ගැන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මොනවද කියලා. මුලින්ම මම හිතුවා පුංචි ඔබට අනිවාර්යෙන්ම විසඳන්න ලැබෙන ගණිත ගැටලු කීපයක් ඇතුළත් පාඩමක් තමයි සංඛ්‍යා අවබෝධය කියන්නේ. මේ සංඛ්‍යා අවබෝධය ආශ්‍රයෙන් සමහර විට ගණන් දෙකක් තුනක්, ඒ කියන්නේ ලකුණු හයක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් අවස්ථා අපිට තියෙනවා. මේ සංඛ්‍යා අවබෝධයේ පාඩමේදී සංඛ්‍යා නාමය ලියන්න එන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යා නාමය දීලා සංඛ්‍යාව ලියන්න එන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ථානීය අගය ලියන්න එන්න පුළුවන්. එක් එක් ස්ථානවල ඉලක්කමේ නිරූපිත අගය ලියන්න එන්න පුළුවන්. මෙන්න මේ කොටස් වලට පිළිතුරු ලියනකොට අපි දන්නවා. හැබැයි කොච්චර දැනගෙන හිටියත් සමහර අවස්ථාවල අපි පටලව ගන්නවා. ඉතින් මේ වගේ ගැටලු ඔබට ලැබෙද්දී මෙන්න මේ පටලවා ගන්න තැන් ටික තාමත් මේ වෙනකොටත් පැටලිලි සහගත නම් අන්න ඒ දේවල් ටික විසඳ ගන්න උදව්වක් වෙන්න තමයි මම මුලින්ම කල්පනා කළේ. අපි බලමු මෙන්න මේ විදිහට අපිට ලැබෙන ගණිත ගැටලු කිහිපයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ස්ථානීය අගය හා ඉලක්කමෙන් නිරූපිත අගය නිවැරදිව හඳුනා ගන්න කොහොමද? එහෙම නැත්නම් මෙන්න මේ දෙක පටලවා ගැනීම නිසා බොහෝම පහසුවෙන් ලකුණු කීපයක් ගන්න තියෙන අවස්ථාව අපිට මගේ හැරෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ, මේ කරුණ ටික මම හිතනවා ඔබට වැදගත් වෙයි කියලා නැවත වරක් අවධාරණය කරගන්න. මෙන්න මේ අතපසු වීම නිසා ඒ වටිනා ලකුණු කීපය ගිලිහෙන්න දෙන්න එපා. අපි බලමු උදාහරණ කිහිපයක් අරගෙන. මුලින්ම පුංචිවල තුනේ පන්තියේදී ගෙනගත්ත ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් ගමුකෝ. ඔන්න මම සංඛ්‍යාව කියනවා. දුල පුතාලට පුළුවන් මේ වෙලාවේ පොතක් පෑනක් අරගෙන මේ දේවල් සටහන් කරගන්න. එහෙම සටහන් කරගත්තාම දැනට තිබුණා නම් කුමක් හෝ ගැටලුවක් ඒව निराකරණය කරගන්නත් අවස්ථාව ලැබෙනවා. සංඛ්‍යාව තමයි 247. අපි සංඛ්‍යා පාඩමේදී ඉගෙන ගන්නවා මේ සංඛ්‍යාවලට තියෙන ස්ථාන. නේද? ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් වලට හිමි ස්ථානයක් තියෙනවා. ඉතින් මේ 247 කියන සංඛ්‍යාව ඉලක්කම් තුනක සංඛ්‍යාවක්නේ. එතකොට ඒ සංඛ්‍යාවට තියෙන ස්ථාන තුනක්. ඒ සංඛ්‍යාවට තියෙන ස්ථාන තුනක්. ඔන්න එහෙනම් දකුණු පස කෙළවරේ ඉඳලා ඉස්සරහට එන්න 7 ඉලක්කම කියන්නේ එක ස්ථානය. 4 ඉලක්කමෙන් කියන්නේ 10 ස්ථානය. 2 කියන ඉලක්කමෙන් කියන්නේ 100 ස්ථානය. පැහැදිලිනේ? 247 කියන සංඛ්‍යාවේ තියෙන ස්ථාන තුන ඔන්න අපි අඳුනගත්තා. වම් කෙළවරේ ඉඳලා කියන්නේ 7 ඉලක්කම එක ස්ථානේ, 4 ඉලක්කම 10 ස්ථානේ, 2 ඉලක්කම 100 ස්ථානේ. එතකොට අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ විදිහ ප්‍රශ්නයක්. මම අහනවා දුල පුතාලගෙන් 7 කියන ඉලක්කමේ ස්ථානීය අගය කීයද කියලා. 7 කියන ඉලක්කමේ නැත්තම් 7 තියෙන තැන ස්ථානීය අගය කියන්නේ කීයද කියලා අහනවා. ඉතින් ඔන්න පැටලෙන තැනක් දන්නවා. හැබැයි ෂණිකව මේ විදිහ ගැටලුවක් ලැබුණාම අපි පොඩ්ඩක් පිළිතුරු ලියා ගන්න පටලවා ගන්න පුළුවන්. එහෙනම් මේ 7 කියන එකේ ඒ එක ස්ථානයේනේ, එක ස්ථානය නිසා එතන අගේ වෙන්නේ 1. 4 ඉලක්කම කියන්නේ 10 ස්ථානයේනේ. 10 ස්ථානයේ අගය 10. 2 කියන ඉලක්කම 100 ස්ථානයේනේ. එතකොට 100 ස්ථානයේ අගය 100. එහෙනම් එක් එක් ස්ථානයේ අගය ලියන්න කිව්ව දුල පුතාල මතක තියාගන්න. එක ස්ථානයේ අගය 1යි. 10 ස්ථානයේ අගය 10යි. 100 ස්ථානයේ අගය 100යි. එතකොට කොහොමද මම ඔය පැටලෙනවා කියන දේ දුල පුතාලට කිව්වන්නේ? දැන් ඇත්තටම ඕගොල්ලන් මේ විදිය ගණන් වලට පිළිතුරු ලියද්දි මේ වැරද්ද සිද්ධ වෙලා ඇති. අපි ලියුවොත් එක ස්ථානයේ අගය 7 කියලා පිළිතුර නිවැරදිද? පිළිතුර වැරදි. හේතුව එක ස්ථානයේ අගය 1 ඒ ස්ථානයේ නිරූපිත ඉලක්කමේ අගය තමයි දුවේ පුතේ 7 කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ස්ථානීය අගය කියන්නේ එකක්, ඉලක්කමෙන් නිරූපිත අගය කියන්නේ තව එකක්. ඒ ඒ ස්ථානයේ තියෙන ඉලක්කමෙන් නිරූපිත අගය කියන්නේ තව එකක්. අපි බලමු එහෙනම් මේ 247 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන 7 අගය 7යි. නිරූපිත අගය 7යි. තේරුණා නේද? අගය කියන්නේ අගය එක ස්ථානයේ 1, නිරූපිත අගය 7. අපි බලමු 10 ස්ථානයේ. 10 ස්ථානයේ තියෙන ඉලක්කම තමයි 4. 10 ස්ථානයේ අගය 10යි. මෙතන නිරූපිත ඉලක්කමේ අගය 40යි. 100 ස්ථානයේ තියෙන 2 ඉලක්කම. හැබැයි 100 ස්ථානයේ අගය ඇහුවොත් අපි කියන්නේ 100යි කියලා. 100 ස්ථානයේ ඉලක්කමේ නිරූපිත අගය කියලා ඇහුවොත් අපි කියන්නේ 200යි කියලා. අපි බලමු මේක ආයෙ ටිකක් පැහැදිලි කරගමු ඊළඟ ගැටළු වලට යන්න කලින්. 247 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ අගය 1, 10 ස්ථානයේ අගය 10, 100 ස්ථානයේ අගය 100. මේ එක් එක් ස්ථානවල නිරූපිත ඉලක්කම් වල අගය තමයි එක ස්ථානයේ 7 නිරූපිත අගය 7යි. 10 ස්ථානයේ 4 නිරූපිත අගය 40යි. 100 ස්ථානයේ 2 නිරූපිත අගය 200යි. එහෙමනම් අපිට මේ සංඛ්‍යාව හැදෙන විදිය හොයාගන්න පුළුවන් විහිදුවල 200යි 40යි 7යි. කොහොමද 247 හැදුනේ? 200යි 40යි 7යි. ඒ තමයි මේ 247 කියන සංඛ්‍යාව අපි විහිදුවා ලිව්ව ආකාරය. ඊළඟට අපි බලමු ඉලක්කම් 4 සංඛ්‍යාවක් අරගෙන. ඔන්න මම සංඛ්‍යාව කියනවා. අපි සංඛ්‍යා කීපයක් ගමු එකිනෙකට වෙනස්. මුලින්ම 5234. 5234. එක ස්ථානයේ 4, 10 ස්ථානයේ 3, 100 ස්ථානයේ 2, 1000 ස්ථානයේ 5. ඔන්න එහෙනම් ස්ථානයක් වැඩි වුණා. 1000 කියලා ස්ථානයක් එකතු වුණා ඉලක්කම් 4 සංඛ්‍යාවේදී. එතකොට එක ස්ථානයෙන් පෙන්වන්නේ 1. එක ස්ථානය යගේ 1යි. 10 ස්ථානය යගේ 10යි. 100 ස්ථානය යගේ 100යි. 1000 ස්ථානය යගේ 1000යි. දැන් බලමු මේ එක එක ඉලක්කම නිරූපිත අගය. එක ස්ථානයේ තියෙන 4. එහෙනම් නිරූපිත අගය 4යි. 10 ස්ථානයේ ඉන්නවා 3. නිරූපිත අගය 30යි. 100 ස්ථානයේ තියෙන 2. එතකොට එතන නිරූපිත අගය 200යි. 1000 ස්ථානයේ තියෙන 5. එතන නිරූපිත අගය 5000යි. දැන් පැහැදිලි වෙන දුල පුතාලට ස්ථානීය අගය මුලින් කිව්වා. එක් එක් ඉලක්කමේ නිරූපිත අගය අපි දෙවැනියට කිව්වා. එතකොට මේ සංඛ්‍යාව එහෙනම් හැදිලා තියෙන්නේ 5000යි එකතු කිරීම 200යි එකතු කිරීම 30යි එකතු කිරීම 4යි. 5000 234 ඔන්න ඔය විදිහටයි හැදුනේ. පැහැදිලි නේද? ඔන්න තවත් විශේෂ අවස්ථාවක් මම දූල පුතාලට මතක් කරනවා. අපි ඉලක්කම් 4 සංඛ්‍යාවක්ම මේකට ගමු. කොතන හෝ ස්ථානයකට, කුමන හෝ ස්ථානයකට බිංදුවක් එන සංඛ්‍යාවක් බලමුකෝ අපි. සංඛ්‍යාව තමයි 3058. සංඛ්‍යාව තමයි 3058. 3.58. තුල පුතාලගේ පොතේ මේක ලියා ගන්නකෝ. එතකොට එක ස්ථානයේ තියෙන 8. 10 ස්ථානයේ තියෙන 5. 100 ස්ථානයේ ඔන්න තියෙනවා බිංදුව. 10 ස්ථානයේ 3. එතකොට එක ස්ථානයේ අගය 1යි. 10 ස්ථානයේ අගය 10යි. 100 ස්ථානයේ අගය 100යි. 1000 ස්ථානයේ නැත්නම් 1000 ස්ථානයේ අගය 1000යි. එතකොට දැන් අපි ඊළඟට බලමු මේ එක එක ඉලක්කමින් නිරූපිත අගය ලියන්න කොහොමද කියලා. එක ස්ථානයේ තියෙනවා 8. එහෙනම් අගය 8යි. 10 ස්ථානයේ තියෙනවා 5. නිරූපිත අගය 50යි. 100 ස්ථානයේ තියෙන බිංදුවයි. එතකොට අපි නිරූපිත අගය ලියන්නේ කොහොමද? බිංදුවේ නිරූපිත අගය තමයි බිංදුව. ස්ථානීය 100 කියලා අපිට බිංදු තුනක් ලියන්න අවශ්‍ය නැහැ. බිංදු එකයි ලියන්නේ නේද? එහෙනම් 100 ස්ථානයේ නිරූපිත අගය බිංදුවයි. 1000 ස්ථානයේ නිරූපිත අගය 1000 ස්ථානයේ නිරූපිත අගය 3000යි. එහෙමනම් අපි මේ සංඛ්‍යාව කොහොමද විහිදුවා ලියන්නේ? 3000 එකතු කිරීම බිංදුව එකතු කිරීම 50 එකතු කිරීම 8. එතකොට හැදෙන සංඛ්‍යාව තමයි 3058. දුවේ පුතේ මෙන්න මෙතෙන්දි හොඳට මතක තියාගන්න මේ කාරණාව. බිංදුව කියන ඉලක්කම කොමන ස්ථානයේ තිබුණත් ඒ නිරූපිත අගය බිංදුවම තමයි. ස්ථානය වෙනස් වුණා කියලා බිංදු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එක ස්ථානයේ එක බිංදුවයි, 10 ස්ථානයේ බිංදු 2යි, 100 ස්ථානයේ බිංදු 3යි, 1000 ස්ථානයේ බිංදු 4යි. අන්න ඒ විදිහට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බිංදුව නම් නිරූපිත අගය කොතන තිබුණත් බිංදුවම තමයි. තේරුණා නේද? එතකොට බිංදු ප්‍රමාණය වැඩි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. තනි බිංදුවක් දාන්න මතක තියාගන්න. හරි, ඒ විදිහට අපි බලමු තව සංඛ්‍යා කීපයක් විහිදුවා ලියලා එක් එක් ස්ථානවල ඉලක්කම් වලින් නිරූපිත අගය අනුව තමයි මේ විහිදුවා ලියන්නේ. 8503. දැන් බිංදුව ඇවිල්ලා තියෙන්නේ 10 ස්ථානයට නේද? එතකොට නිරූපිත අගය බිංදුවයි. කොහොමද අපි ලියන්නේ ඒක විහිදුව? 8000යි 500යි බිංදුවයි 3. 8000 එකතු කිරීම 500 එකතු කිරීම බිංදුව එකතු කිරීම 3. තවත් සංඛ්‍යාවක් බලමු. 4037. 4037. 100 ස්ථානයේ තමයි බිංදුව තියෙන්නේ. එහෙනම් නිරූපිත අගය බිංදුවයි. 4000 එකතු කිරීම බිංදුව එකතු කිරීම 30 එකතු කිරීම 4. 4000 එකතු කිරීම බිංදුව එකතු කිරීම 30 එකතු කිරීම 4. 4037. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට අපිට පහේ පන්තියේදී තිබුණානේ ඉලක්කම් පහේ සංඛ්‍යා ගැන ඉගෙන ගන්න. එතකොට ඔන්න ස්ථාන ගණන පහක් වෙනවා. අපි සංඛ්‍යාවක් අරගෙනම මේකටත් උත්තර හොයමු. සංඛ්‍යාව තමයි 13546. 13546. කොහොමද අපි සංඛ්‍යාව ලියන්නේ? 1 3 5 4 6 කියන ඉලක්කම් පහ තියෙන්න ඕන. එතකොට මේ සංඛ්‍යාව මොනවද ස්ථාන? 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 1000 ස්ථානය, අලුතින් එකතු වුණා දසදහස් ස්ථානය. දසදහස් ස්ථානය. එතකොට 1 ස්ථානයේ තියෙනවා 6. 10 ස්ථානයේ 4. 100 ස්ථානයේ 5. 1000 ස්ථානයේ 3. දසදහස් ස්ථානයේ තියෙනවා 1. පැහැදිලි නේද? එහෙනම් එතකොට ඒ තැන්වල ස්ථානීය අගය අපි ලියන්නේ එක ස්ථානේ නම් 1යි. 10 ස්ථානේ 10යි. 100 ස්ථානේ 100යි. 1000 ස්ථානේ 1000යි. 10000 ස්ථානේ 10000යි. ඔය තමයි ස්ථානීය අගය. එතකොට එක් එක් ස්ථානවල ඉලක්කමෙන් නිරූපිත අගය කොහොමද අපි කියන්නේ? එක ස්ථානේ තියෙනවා 6. එහෙනම් නිරූපිත අගය 6යි. 10 ස්ථානයේ තියෙනවා 4. නිරූපිත අගය 40යි. 100 ස්ථානයේ තියෙන්නේ 5. නිරූපිත අගය 500යි. 1000 ස්ථානයේ තියෙන්නේ 3. නිරූපිත අගය 3000යි. 10000 ස්ථානයේ තියෙන්නේ 1. නිරූපිත අගය 10000යි. ඉතින් දුවේ පුතේ ඔන්න දැන් අපි මේ සංඛ්‍යාව විහිදුවා ලියනවා මෙන්න මේ විදිහට. දසදහස දසදහසට බිංදු 4යි. එකතු කිරීම 3000. එකතු කිරීම 500. එකතු කිරීම 40. එකතු කිරීම 6. එතකොට තමයි හැදෙන්නේ 13546 කියන සංඛ්‍යාව. අපි බලමු ඉලක්කම් පහේ සංඛ්‍යාව බිංදුව යෙදෙන සංඛ්‍යාවක් අරගෙන. සංඛ්‍යාව ලියන්න දූල පුතාලත් මේත් එක්කම 20538. 20538. එතකොට අපි කොහොමද ලියන්නේ මේක? 2.5.38. 2.5.38. 20538. එතකොට අපි මුලින් කතා කළා වගේ මේකෙත් ස්ථාන පහක් තියෙනවා. ඒ ස්ථාන පහට හිමි අගයන් පහකුත් තියෙනවා. ඒ තමයි 8 ඉලක්කමේ එක ස්ථානය. 3 ඉලක්කම කියන්නේ 10 ස්ථානය. 5 ඉලක්කම කියන්නේ 100 ස්ථානය. බිංදුව ඉලක්කම 1000 ස්ථානය. 2 ඉලක්කම 10000 ස්ථානය. ඉතින් ඒ ස්ථාන අනුව 1 10 100 දහස දස දහස කියලා ස්ථානීය අගයන් අපි හඳුනා ගන්නවා. මෙන්න මේ ස්ථානවලට හිමි ඉලක්කමෙන් නිරූපිත අගය අපි මේ විදිහට ලියන්න පුළුවන්. එක ස්ථානයේ 8නේ නිරූපිත අගය 8යි. 10 ස්ථානයේ 3 නිරූපිත අගය 30යි. 100 ස්ථානයේ 5 නිරූපිත අගය 500යි. ඔන්න 1000 ස්ථානයේ තියෙන බිංදුව. ඉතින් නිරූපිත අගය බිංදුවයි. බිංදුව එකයි ලියන්නේ. දස දහස ස්ථානයේ තියෙනවා 2 ඉලක්කම. එතකොට එතන නිරූපිත අගය 20000යි. දස දහසේවා 2ක් 20000යි. නේද? ඔබලාට මතක ඇති විශාල සංඛ්‍යා පාඩම මුලින්ම ඉගෙන ගනිද්දී දස දහස, 20000, 30000, 40000, 50000, 60000, 70000, 80000, 90000, 100000 කියලා ඉගෙන ගත්තා. ඉතින් අන්න ඒ දැනුම මේකෙදී ඔයගලන්ට අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් දුල පුතාලට තේරෙනවා නේද? සංඛ්‍යා අවබෝධයේ පාඩමේ අපිට ඉතාම වැදගත් වෙන කොටසක් ගැන මේ මතක් කරේ. විශේෂයෙන් සංඛ්‍යාවක ස්ථානීය අගයන් සහ ඒ ඒ ස්ථානවල ඉලක්කමෙන් නිරූපිත අගය කියන එක. මෙන්න මේ වචන දෙකේ වෙනස හොඳට අවබෝධ කරගන්න පැටවුනේ. ස්ථානීය අගය කියන්නේ එකක්, නිරූපිත අගය කියන්නේ වෙන එකක්. ඒ කියන්නේ එක එක ස්ථානවල ඉන්න ඉලක්කම් වලින් අපිට පෙන්වන අගය තමයි අපි නිරූපිත අගය කියලා කියන්නේ. එහෙනම් මං හිතනවා පැටලිලි සහගත වෙලා ඔගොල්ලෝ මේ වෙනකොට වරද්දගෙන තිබුණා නම් තව ටිකක් මේ පාඩමත් එක්ක ඒ එහා මෙහා වෙච්ච දැනුම, ඒ වෙනස් වෙච්ච දැනුම අලුත් කරගෙන නිවැරදි කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා ඔන්න මේ ගණිත කොටසෙන්. හොඳයි. අපිට තව කාලේ තියෙන නිසා තව ලකුණු කිහිපයක් එකතු කරගන්න පුළුවන් විදිහ ගණිත ගැටලු කිහිපයක් ගැන තවත් ඉදිරියට කතා කරමු. මම ඊළඟට කතා කරන්න හිතුවා භාගාශ්‍රිතව ඔබට නිර්දේශිත පාඩම් වලින් ලැබෙන ගැටලු කිහිපයක් ගැන. භාග පාඩම දූල පුතාලට මතක ඇතිනේ. භාග පාඩම ගැන අපි විශේෂයෙන් කතා කරන්නේ පහේ පන්තියේදී. ඉතින් මේ භාග පාඩම ආශ්‍රයෙන් මේ වෙනකොට ඕන තරම් ගණිත ගැටළු වලට අපේ පුංචි පැටව උත්තර දීලා ඇති. ඒ දැනුමත් උපරිමයටම ඇති. ඒ කොච්චර වුණත් අපි කොච්චර දක්ෂ වුණත් සමහර අවස්ථාවලදී පැටලිලි සහගත දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ දේවල් निराකරණය කරගන්න බලමු අපි මේ කොටසේදී මොනවද කතා කරන්නේ කියලා. මෙතනදී මම දූල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ 2න් පංගු, 4න් පංගු, හා 10න් පංගු ගැන. 2න් පංගු, 4න් පංගු, 10න් පංගු ගැන. ද්‍රව්‍ය සමූහයක කොටසක් වශයෙන් 2න් පංගු, 4න් පංගු, 10න් පංගු හඳුනා ගන්න ඔබට තියෙනවා. ද්‍රව්‍ය සමූහයක කොටසක් කියලා මෙතන අපි අදහස් කරන්නේ කිසියම් සංඛ්‍යාවක්. අපිට දෙන්න පුළුවන් සංඛ්‍යාවක් දීලා ඒ සංඛ්‍යාවෙන් 2න් එකක්, 4න් 2ක්, 4න් 3ක්, 10න් 5ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපෙන් ගැටලු අහනවා නේද? ඒ වගේ ගැටලු වල දුල පුතාලා පිළිතුරු දෙලා ඇති. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල කොහොමද අපි ඉක්මනින්ම නිවැරදි පිළිතුර ලබා ගන්න කියන එක ගැන තව ටිකක් මතක් කරලා ගමු. මම උදාහරණයකින්ම ඔබට මේක පැහැදිලි කරන්නම්. පොල් ගෙඩි 78කින් දෙකෙන් එකක් යන කීයද කියලා අහන්න පුළුවන්. පොල් ගෙඩි 78කින් දෙකෙන් එකක් යන කීයක්ද කියලා අහනවා. ඉතින් දෙකෙන් එකක් කිව්ව ගමන්ම පුංචිවල දන්නවා දෙකෙන් එකක් කියන්නේ භාගයක්. නේද? ඕනෑම දෙයක භාගයක් හොයන්න අපි දන්නවා. ඇත්තටම කරන්න තියෙන්නේ දෙකට බෙදන්න නේද? එහෙනම් එතකොට අපි කොහොමද මේකට අපි උත්තරේ හොයන්නේ? 78 දෙකෙන් බෙදනවා. 78 දෙකෙන් බෙදුවහම කීයද පිළිතුර ලැබෙන්නේ? 39. ඉතින් දෙකෙන් පංගු හොයන්න නම් ඇත්තටම ගැටලුවක් නැහැ. දීලා තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදපු ගමන්ම ඒ අපෙන් අහන දෙකෙන් පංගුව. නැත්නම් දෙකෙන් එකක් කීයද කියන උත්තරේ ලැබෙනවා. අපි බලමු 4න් පංගු ගැන කතා කරලා. අද මෙහෙම ගැටලුවක් දෙනවා. පොත් 96කින් 4න් එකක් යනු කීයක්ද කියලා අහන්න පුළුවන්. පොත් 96කින් 4න් එකක් කියන්නේ කීයද? ඔව්. මගේ දුල පුතාලා උත්තර දෙනවා දැන් නේද? කරන්නේ මොකද්ද කියලා ඔන්න එක හඳින් කියනවා. ඔව්. මොකද කරන්නේ? අපි මුලින්ම 96 කියන සංඛ්‍යාව 4න් බෙදනවා. 96 4න් බෙදනවා. ඉතින් 96 4න් බෙදුවහම 4න් එක කොටසකට අයිති ප්‍රමාණය අපිට ලැබෙනවා. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නෙත් ඒකමනේ. පොත් 96කින් 4න් එකක් කියන්නේ කීයද? 96 බෙදනවා 4න්. එතකොට ලැබෙනවා පිළිතුර 24යි කියලා. එහෙනම් ඔන්න ඒ උත්තරේ අපිට ලියන්න පුළුවන්. හැබැයි මෙහෙම ඇහුවොත් 4න් දෙකක් කියන්නේ කීයද කියලා ඇහුවොත් මොකද කරන්නේ? මුලින්ම 4න් එකක් හොයාගත්තනේ නේද? 4න් එකක් කියන්නේ 24ක් නම් 4න් දෙකක් කියන්නේ ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 24 ගුණ කරනවා අපි දෙකෙන්. තවත් විදිහකට කෙනෙකුට කියන්න පුළුවන්. ඇයි 4න් දෙකක් කියන්නේ? හරි අඩක් නේ. 4න් දෙකක් කියන්නේ දෙකෙන් එකක්ම තමයි. 4න් දෙක සමානයි දෙකෙන් එකට. නේද? අපි කියන තුල්‍ය භාග කියලා. එහෙනම් 96 දෙකෙන් බෙදුවත් මේ 4න් දෙකකට අයත් සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් 4න් දෙකක් කියන්නේ 48. ඔන්න 4න් දෙක හොයන්න අපිට පුළුවන් මුළු ප්‍රමාණය දෙකෙන් බෙදලත් පුළුවන්. එහෙම නැත්තම් 4න් එකක් හොයාගෙන ඒක දෙකෙන් ගුණ කරලත් පුළුවන්. මොකද ඒ කොටස අපි දෙවැනියට කතා කරපු කොටස වැදගත් වෙනවා 4න් 3ක් හොයන්න. 4න් එකක් හොයාගන්න එක නේද? 4න් එකක් හොයාගත්තාම 4න් 3ක් කීයද කියලා හොත් ඔගොල්ලෝ මොකද කරන්නේ? එකක් හොයාගත්තනම් එකකට අදාළ සංඛ්‍යාව 3න් ගුණ කරනවා. අපි දැන් මේකෙදි හොයාගත්තා 96කින් 4න් එකක් කියන්නේ 24යි කියලා. එහෙනම් 24 3න් ගුණ කරාම දුලපුතාලගේ පිළිතුර ලැබෙනවා කීයද? 72යි. ඒ කියන්නේ 4න් 3කට අයිති ප්‍රමාණය. දැක්ක නේද? එහෙනම් පොත් 96කින් 4න් එකක් කියන්නේ 24යි. 4න් දෙකක් හොයන්න 24 දෙකෙන් ගුණ කරා. 48. 4න් 3ක් හොයන්න 24 3න් ගුණ කළා. එතකොට 72. දැන් පැහැදිලි නේද? 4න් පංගු වෙනකොට ඔන්න පුංචි බෙදීමක් සහ ගුණ කිරීමක් කියන ගණිත සංකල්ප ගණිත කර්ම දෙක මේකෙදි භාවිතා කරන්න වෙනවා. අපි බලමු තවත් ඒ වගේ ගැටලුවක්. බිත්තර 112කින් 4න් 3ක් කීයද? බිත්තර 112කින් 4න් 3ක් කීයද? අපිට ඉතින් මේ ගැටලුව නම් විස්තරාත්මකව දෙන්න පුළුවන් නේද? බිත්තර 112ක් තිබුණා, ඉන් 4න් 1ක් නරක් වෙලා තිබුණා, 4න් 3ක් විකුණන්න ගත්තා. ওই විදිහට විස්තරාත්මකව දෙන්න පුළුවන්. විස්තරේ කොහොම තිබුණත් අපි මේක විසඳන ක්‍රමය මේ සංකල්පය අවබෝධ කරගත්තා නම් ගැටලුවේ කොයිතරම් විස්තරයක් තිබුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? ඔව්. අපි බලමු 112කින් 4න් 3ක් කීයද කියලා අහනවා. ඉතින් අපිට 4න් 3ක් එකවරම හොයන්න යන්න අපහසු නිසා අපි මොකද කරන්නේ? මුලින්ම 4න් 1ක් හොයාගන්නවා. ඒ කොහොමද? 4න් 1ක් හොයන්න 112 4න් බෙදලා. 112 4න් බෙදුවහම පිළිතුර කීයද? 28. ඔන්න එහෙනම් 4න් 1ක් කියන්නේ 28ක් කියලා හොයාගත්තා. නේද? 4න් 1ක් කියන්නේ 112න් 4න් 1ක් කියන්නේ 28යි. එහෙමනම් 4න් 3ක් කියන්නේ කීයද කියලා කොහොමද හොයන්නේ? ඔව්. මුල් ගාන මතක ඇතිනේ. 112න් 4න් 1ක් කියන්නේ 28යි නම් හතරෙන් තුනක් හොයන්න අපි මොකද කරන්නේ? 28 තුනෙන් ගුණ කරනවා. අර හතරෙන් එකක කොටස තුනෙන් ගුණ කරනේ කියන්නේ හතරෙන් එක වගේ තුන් ගුණයක් කියන එක නේද? ඒ නිසා 28 තුනෙන් ගුණ කරලා අපි පිළිතුර ලබා ගන්නවා. කීයද 28 තුනෙන් ගුණ කරාම? 84යි. 28 තුනෙන් ගුණ කරාම 84යි. එතකොට හතරෙන් දෙකක් හොයන්නේ. ඔව් හතරෙන් දෙක හොයන්න නම් ක්‍රම දෙකක් කිව්වා අපි නේද? දෙකෙන් බෙදලා පුළුවන්. මුල කොටස දෙකෙන් බෙදුවත් පුළුවන්. එහෙම නැත්තම් හතරෙන් එක දෙකෙන් ගුණ කළත් පුළුවන්. එහෙනම් 112න් හතරෙන් දෙකක් කියන්නේ පැටවුනේ 56යි. නේද? 28 ඒවා දෙකක්. එහෙම නැත්නම් 112න් අඩක්. නේද? හොඳයි. එහෙනම් ඔන්න දූල පුතාලට තේරෙනවා ඇති අපි කිසියම් ද්‍රව්‍ය සමූහයකින් ඒක සංඛ්‍යාත්මකව අපිට දෙනවා හතරෙන් පංගු දෙකෙන් පංගු කොහොමද හොයන්නේ කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ විදිහේ ගැටලුවක්. මිනිසෙක් ගමනකින් හතරෙන් එකක් පයින්ද ඉතිරි දුර බසයෙන්ද ගමන් කළේය? මිනිසෙක් ගමනකින් හතරෙන් එකක් පයින්ද ඉතිරි දුර බසයෙන්ද ගමන් කළේය? පයින් ගමන් කළ දුර කිලෝමීටර 16ක් නම් ගමනේ මුළු දුර හොයන්න කියලා දෙනවා. ඔන්න වැඩේ ලේසි. හතරෙන් එකක් පයින් ගිහිල්ලා තියෙනවා. එහෙනම් බස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ හතරෙන් තුනයි. නේද? අපිට හරි ලේසි මෙතන හතරෙන් එක කොච්චරද කියලා දීලා තියෙනවා. හතරෙන් එක කිලෝමීටර 16යිලු. හතරෙන් එක කිලෝමීටර 16යි නම් අපිට දැන් හොයන්න වෙනවා බස් එකේ ගිය දුර කොච්චරද කියලා. හතරෙන් තුනක් බස් එකෙන් ගිහිල්ලානේ. එහෙනම් අපි 16 තුනෙන් ගුණ කරලා හොයා ගන්නවා බසයෙන් ගිය දුර කොච්චරක්ද. 16 තුනෙන් ගුණ කරාම කිලෝමීටර 48ක් යා බස් එකෙන් ගිහින් තියෙනවා. එහෙනම් අවසානයේ ගැටලුවේ අහන්නේ මොකද්ද? ගැටලුවේ අවසානයේ අපෙන් අහන්නේ ගමනේ මුළු දුර. ඔන්න ඔතෙන්දි මම තව පුංචි දෙයක් මතක් කරන්නම්. අපේ දුල පුතාලා ගැටලුවක් ගත්තාම සමහර විට ගැටලුවේ අවසානයේ දකින්නේ නැහැ. ගැටලුවේ අවසානයට එන්නේ නැහැ. පොඩ දෙනේ නැත්නම් හැමෝම නෙවෙයි සමහරෙක් කරන්න පුළුවන්. මෙන්න මේ හතරෙන් තුන හොයලා උත්තරේ දාලා ගාන නවත්තනවා. එහෙම කරොත් නිවැරදිද? නෑ, අපෙන් අහන්නේ ගමනේ මුළු දුර. ඔන්න විශේෂ තැනක්, අපි පටලව ගන්න තැනක්. ඉතින් පුංචි පැටවුනේ ගැටලුවක් දුන්නාම ගැටලුවේ මුල ඉඳලා අගට දෙතුන් වතාවක් කියවන්න. එතකොට අපෙන් අහන අදාළම නිවැරදි පිළිතුර අපිට දෙන්න පුළුවන්. එහෙමනම් අපිට කරන්න වෙනවා මේකේ අවසාන පිළිතුර හොයන්න. පයින් ගිය දුරයි බස් එකෙන් ගිය දුරයි දෙකම එකට එකතු කරන්න. එතකොට 16:48 එකතු කරනවා ගමනේ මුළු දුර අපිට ලැබෙනවා කිලෝමීටර 64ක් විදිහට. පැහැදිලි නේද? හොඳයි. අපි බලමු ඒ ආකාරයේම ගැටලුව ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරලා. මිනිසෙක් ගමනකින් හතරෙන් තුනක් බසෙන් ගොස් හතරෙන් එකක් ත්‍රිරෝද රථයකින් ගියේ. හතරෙන් තුනක් බස් එකෙන් ගිහිල්ලා හතරෙන් එකක් ත්‍රිරෝද රථයකින් ගියා. බසයේ ගිය දුර කිලෝමීටර 54යි කියලා දීලා තියෙනවා. ඔන්න දැන් ඒක අනිත් පැත්ත. අර හතරෙන් තුන අපිට දීලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඉතුරු හතරෙන් එක හොයන්න. ඔව්, හතරෙන් තුන කොටස් තුනක් සමාන කොටස් තුනක්නේ ඔය 54යි නම් එතනින් එක කොටසක් අපි හොයන්න මොකද කරන්නේ? 54 බෙදන්න ඕන 3ෙන්. නේද? හතරෙන් තුන ඇතුලේ තියෙන එක කැල්ලක් එක කොටසක් අපිට හොයාගන්න වෙනවා. එහෙනම් 54 අපි බෙදනවා 3. එතකොට එනවා 18යි කියලා. ඔන්න දැන් අපි හොයාගත්තා හතරෙන් එකක් කියන්නේ 18යි කියලා. හැබැයි මෙතනදි අහන්නේ අපෙන් හතරෙන් එක නෙවෙයි. ගමනේ මුළු දුර අහන්නේ. බස් එකෙන් හතරෙන් තුනක් ගියා, හතරෙන් එකක් ත්‍රිරෝද රථයෙන් ගියා, බස් එකෙන් ගියා 54ක්. අපි ඒක බෙදලා හොයාගත්තා ත්‍රිරෝද රථයෙන් 18යි කියලා. එහෙමනම් මුළු දුර කීයද? 18යි 54යි එකතු කරනවා. මෙයා ගමන් කරලා තියෙන මුළු දුර කිලෝමීටර 72ක්. පැහැදිලි නේද දුල පුතාලට? ඔව්, කිලෝමීටර 72ක් මෙයා ගමන් කරලා තියෙනවා. හොඳයි, දැන් අපි දෙකෙන් පංගු ගැන කතා කරා, හතරෙන් පංගු ගැන කතා කරා. ඔන්න ගණන් ඒ පාඩම් වල ලොකු කොටසක් අපි මේ වෙලාවේ निराකරණය කරගත්තා නේද? ලොකු කොටසකට නැවත වතාවක් නිවැරදිව පිළිතුරු ලියන්න දැනුම අලුත් කරගත්තා. ඊළඟට මම කිව්වා මේකෙදි මම කතා කරනවා කියලා 10ෙන් පංගු ගැන. ඉතින් 10ෙන් පංගු වලටත් අපි ඔය මුලින් කතා කළ රටාවටම තමයි පිළිතුරු හොයන්න වෙන්නේ. පුංචි උදාහරණ කීපයකින් මේක අපි පැහැදිලි කරගමුද? ඔව්. මෙහෙම ප්‍රශ්නයක් මං අහනවා ඔබෙන්. 100න් 10න් 3ක් කීයද? දැන් මේ 10න් බෙදීම කියන එක හරි සරලයි පැටවුනේ. 10න් බෙදීම කිව්වහම ඔයගොල්ලෝ දන්නවා දෙන සංඛ්‍යාවේ අග තියෙන ඉලක්කම, අග තියෙන බිංදුව අයින් කරපු ගමන් ඒකට අදාළ පිළිතුර ලැබෙනව නේද? ඔව්. අපි උදාහරණයක් ඇසුරින් ආයෙත් එක මතක් කරගමු. 100න් 10න් 3ක් කීයද? ඉතින් මොකද කරන්නේ? 100 10ට බෙදුවහම 10යි. ඒක ඒ වගේ 3ක්. 10 ඒවා 3ක්. 10 වරක් 3 කීයද? 30යි. එහෙනම් 100න් 10න් 3ක් කියන්නේ 30යි කියලා අපිට පිළිතුර ලියන්න පුළුවන්. මම මේ පුංචිම අවස්ථාවක් කතා කරේ. අපි බලමු මේ වගේ ගැටලු කීපයක් තව ඉස්සරහට කතා කරලා. 500න් 10න් 7ක්. ඔව් මොකද කරන්නේ? 500 බෙදනවා 10ට එක කොටසක්. 10න් එකක් එනවා 50යි කියලා. ඒ වාගේ 7ක්. 50 ගුණ කරනවා 7ෙන්. 50 ඒවා 7ක් 350යි. පැහැදිලි නේද? 500න් 10න් 7ක් එතකොට 350ක් වෙනවා. අපි බලමු තවත් ගාණක්. 320න් 10න් 6ක් කීයද? 320න් 10න් 6ක්. 320 10ට බෙදුවහම එක කොටසක් 32යි. 320 10ට බෙදුවහම එක කොටසක වටිනාකම 32යි. ඉතින් ඒ වාගේ 6ක්. 32 ගුණ කරනවා 6. 32 6න් ගුණ කරාම කීයද? 6 වරක් 2 12යි. 1ක් 10 ස්ථානයට ගේනවා. 6 වරක් 3 18යි. ගෙනාව 10 ස්ථානයටයි 31යි. 19 192යි. පැහැදිලි නේද? ඉතින් මේ වගේ ගණන් හදනකොට සමහර විට අපිට මේ ගානේ පළවෙනි කොටස හරියන්න පුළුවන්. අපි 10න් බෙදලා ගන්න එක හරියනවා. ගුණ කරන කොටස වරද්දනවා. ඒ වගේ පුංචි අතපසුවීම් සිද්ධ කරන්න එපා. අමාරුවෙන් හදාගන්නවා. අවසානයේ පුංචි නොසලකිලිමත් කමක් නිසා උත්තර වරද්ද ගන්න පුළුවන්. ගුණ කිරීමත් හරියටම කරන්න ඕනේ. 440න් 10න් 4ක්. 440 බෙදනවා 10යි. එතකොට එක කොටසක අපිට පිළිතුර ලැබෙනවා 44යි. 44යි. 440න් එහෙනම් 10න් 4ක් වань මොකද කරන්නේ? මේ 44 ගුණ කරනවා 4. කොහොමද ගුණ කරන්නේ? 4 වරක් 4 16යි. ආයිත් එකක් 10 ස්ථානට යනවා. 4 වරක් 4 16යි. ගෙනාව එකයි 17යි. 176යි. නේද? 176ක් කියලා ඔන්න පිළිතුර ලැබෙනවා. එතකොට දූල පුතාලට 10න් පංගු හොයාගන්න එකත් ඇත්තටම අපහසු නැහැ. හරීම ලේසි. හැබැයි හොඳ කල්පනාවෙන් මේ බෙදීම් සහ ගුණ කිරීම් කරන්න මතක තියාගන්න. පොන්චි දෙයක් එහා මෙහා වුණොත් එහෙම මොකද වෙන්නේ? නේද? මහන්සි වෙලා හදාගන්න ගානේ අවසාන ප්‍රතිඵලය අපිට අහිමි වෙනවා. ඒ හින්දා කලබල නැතුව බොහොම ඉවසීමෙන් කටු වැඩකොළ පාවිච්චි කරලා මේ ගණන් හදන්න පුරුදු වෙන්න. ඊළඟට මේ 10න් පංගු ගැන කතා කරනකොට කොන්න දැන් 10න් පංගුත් එක්ක සම්බන්ධ වෙන සමීප වෙන තව පාඩමක් තියෙනවා පැටවුනේ. මොනවද? ඔව් ඕගලන්ට මතක් වෙනවා. දශම. මොකද්ද මේ පාඩම? දශම සංඛ්‍යා නේද? බලමුකෝ අපි මේ 10න් පංගු එක්ක කොහොමද දශම ගලපන්නේ කියලා. ඔව් දුල පුතාලට මතක ඇති. දශම වලට පෙරලන්නේ මෙන්න මේ 10න් පංගු. දශම වලට පෙරලන්නේ 10න් පංගු. 10න් 1, 10න් 2, 10න් 3. ඔයගලන්ට මතක් වෙනවද ගණිතයේ අභ්‍යාස පොතේ මේ 10 තීරු තීරු ඇඳලා ඒකෙන් කොටු එක එක පාඩ කරලා 10න් 1, 10න් 2, 10න් 3 කියලා අපි භාග ලියලා දශම සංඛ්‍යාව ලිව්වා. ඔව් නේද? මේ මෙතන ඔයගලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. කොහොමද 10න් 1 0.1 වෙන්නේ? මොකද්ද වෙන්නේ මෙතන ඇත්තටම? මැජික් එකක්ද? නෑ, මේ 10න් 1යි කියලා කියන්න පුතේ 1 බෙදීම 10යි. දැන් අපි 1 බෙදන්න යනවා 10යි. 1 10න් බෙදන්න පුළුවන්ද? 1ට 10 ව නැහැ, බිංදුවයි. එහෙනම් අපි එතන බිංදුව දාගන්න. ඊළඟට මොකද කරන්නේ මේ දශම වලදී? අපිට බෙදන්න ඕන නිසා 1 ඉස්සරහ බිංදුවක් දාගන්න. එතකොට 10යි කියලා ගන්න. ඒ දාපු බිංදුව වෙනුවට අපි උඩ දශම තිතක් දානවා. දැන් 10ට 10 ව 1යි නේද? අන්න ඒ විදිහට තමයි 0.1 කියන පිළිතුර අපි ලබා ගත්තේ. ඔය විදිහට 10න් 2යි කියන්නේ 0.2යි. 10න් 3යි කියන්නේ 0.3යි. 10න් 4යි කියන්නේ 0.4යි. 10න් 5යි කියන්නේ 0.5යි. 10න් 6 0.6යි. 10න් 7 0.7. 10න් 8 0.8. දහයෙන් නවේ බිඳුව දශම නවය. ඉතින් ඔන්න ඔය විදිහට භාග හා දශම සංඛ්‍යා ගැනත් අපි කතා කරා. ඉතින් පුංචි අභියෝගයක් විදිහට අපේ පැටවුන්ට මේ ආශ්‍රේ ගැඩලු ලැබෙන්න පුළුවන්. රූප සටහනක් දීලා කොටස් 10කට බෙදපු රූප සටහනක් දීලා කොටු කීපයක් පාඩ කරලා ඔබලගෙන් අහන්න පුළුවන් මේ විදිහට. මෙම රූපේ පාඩ කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. මෙම රූපේ පාඩ නොකළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. සමහර විට එක ප්‍රශ්නයක් දෙන්න පුළුවන් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. දෙවෙනි ප්‍රශ්නය දෙන්න පුළුවන් භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. ඔන්නෝතන මුල් ප්‍රශ්නේ රටාවටම දෙවෙනි එකට උත්තරේ ලියන්න ගියොත් මොකද වෙන්නේ? නිකම්ම ලකුණක් අපි නැති කර ගන්නවා. ඒ කියන්නේ අවධාරණය කියවන්න ඕන. අහන ප්‍රශ්නෙට උත්තර ලියන්න මතක තියාගන්න ඕනේ. එහෙනම් පැටවුනේ ඔබලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් එක්ක අපි මෙච්චර කල් අපිට විසඳන්න ලැබුණු ගැටලු කිහිපයකට අත්වලක් මම මේ පාඩමේදී දුන්නා. මං හිතනවා ඔයගලන්ට අතපසු වෙච්ච පැටලිච්ච දේවල් ටිකක් තියෙනවා නම් ඒ දේවල් निराකරණය කර ගන්න ඕනේ. අපි හරියට මේක කරන්න ඕනේ කියන හැඟීම එන්නේ නැති කියලා. ඉතින් මේ පාඩමේදී අපි හැමදාම පාඩමේදී ඔයගලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවනේ. මං ගැටලුවක්ම අද ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කරන්නම්. හරි. එහෙනම් මම අද දෙන ප්‍රශ්නේ ලියා ගන්න. දුල පුතාලා මේක සටහන් කරගෙන අපිට පිළිතුරු එවන්න. මම දුරකථන අංකයක් කියන්නම්. අද ගැටලුව තමයි පොත් 256කින් භාගයක් යනු කීයක්ද? පොත් 256කින් භාගයක් යනු කීයක්ද? මෙන්න මේ ගැටලුව බොහොම සරලයි. කලබල නැතුව පිළිතුර අරගෙන අපට එවන්න මෙන්න මේ කියන දුරකථන අංකයට. 0.7.0.3.7.0.2.1. ඉතින් එහෙමනම් අදට ගණිතේ පාඩමෙන් මම ඔබෙන් සමු ගන්නවා. ඔබලන්ට ගණිතේ පාඩම බොහොම ආදරේ අරගෙන ආව මම ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ, අද ශිෂ්‍යත්වයේ මේ ගුරුකෙතරින් ඔබ හමු වුණේ බණ්ඩාරනායක ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුමෑණියන්. අපි තවත් පාඩමකින් හමු වෙමු.